කරන්නේ. එතකොට ආනාදේශනා කියන්නේ අන්‍යං සිතු දේ කල්පනා කළ දේ පරිසිද්ධාන්නා නුවණින් භික්ෂුන්ට අනුශාසනා කරයි. ඒ අනුන්ගේ කල්පනා කිය හැකි. භික්ෂුවක් විසින් එසේ කරනු දැකලා බුද්ධ ශාසනයේ යම්ශි කෙනෙක් පැහැදෙන්නේ නැතු යන. පැහැදෙන්නේ නැතු යන්නේ ඒවව කියන සමහර අය ඉන්නවා මණිකා කියලා විද්‍යාවක් තියෙනවා. අන්නේ මණිකා කියන විද්‍යාව දැනගත් අයට ශාසනයෙන් බැහැර වෙන අයට කෙනෙක්ගේ හිත් බලන අනුශාසනා කරන පහදා ගන්න පුළුවන්. මේ නිසා ශාසනයේ නිමියෝග මෙන්න මෙහෙම එකක් කියලා පිළිගන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඔය ආනාදේශනාවේදී අන්නේ නිසා සමහර අය සමහර තැන්වලදී නොපහඳින අවස්ථා තියෙනවා. එතකොට සමහර වෙලාවේ අනුශාසනා ප්‍රතිහාරය තියෙනවා. ආඥාවක් කරලා ලබනවා වගේ අනුශාසනාදී අනුශාසනා ප්‍රාර්ථනාගෙන මෙහෙම කරන්න එපා, මේවා කරන්න කියලා කුසල් නපුසල් කරන්න කියලා, මේවන් මේ විපාක ලැබෙනවා මේ විපාක ලැබෙනවා කියලා අනුශාසනා කරනවා. ඒක සදාගතයන් වහන්සේගේ අනුශාසනා ප්‍රාප්තියදී ලෝකයාට අනුශාසනා කරන ස්වභාවය. අන්නේ ස්වභාවයේ තමයි ඒ අනුව පිටිපදින්නාට ලැබෙන සම්පත්තිය. එහෙම කියලා ඒවා ක්‍රියාකරන කෙනෙකුට ලැබෙන සම්පත්තිය අනුව කරන අනුශාසනාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා. මේ මෙන්න මේ විදිහට ලැබෙනවා කියලා මෙන්න මේවා කළොත් මේ ආනිසංස ලැබෙනවා කියලා කියනවා. කියපුවාම ඒක අනුශාසනාව පිළි අරගෙන ඒ ක්‍රියා කරන එින් ලැබෙන ප්‍රතිඵලය තියෙනවා. අන්නේ ප්‍රතිඵලය අනුව කියා කිරීම තමයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. දැන් සීලය ගැන කියලා තියෙනවා. සීලය ගැන කියවම සීල් ලකින්න ඕන. සීල් ලකලා ඒක ප්‍රතිඵල ලබන්න ඕන. සමාධිය වඩන්න කියලා අනුශාසනා කරලා තියෙනවා. සමාධිය වඩන ප්‍රතිඵල ලබන්න ඕන. ඊළඟට ප්‍රඥාව කියලා තියෙනවා. ප්‍රඥාව මෙන්න මෙහෙමයි කියන්නේ කියලා අනුශාසනා කරන පංච ප්‍රඥාව වඩා ගන්න. ඒ වර්ධනය කරන ආකාරයේ පිළිපැදලා තමන් මේ ආනිසංසෙ ලබනවා. ඒක තමයි සරුවත්යන් වහන්සේගේ කියන්නේ. නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන දැන් භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. අපි තහනවා. එහෙනම් සීල සමාධි ප්‍රඥා කිව්වෙ ඔහින්නවා. ඉල්ලගින්නේ නැහැ. සමාධිය පඩන්නේ නැහැ. හිත දියුණු කරන්නේ නෑ. එතකොට හේගෙන් ප්‍රතිඵලයක් ලබන්නේ බෑ. යම් කිසි දෙයක යෙදিলা ලබන ප්‍රතිඵලය තමයි ශාසනයෙන් ලබන ඵලය. නිකන් ලබන එක නිකන් ලබන එකක් නෙමෙයි. දැන් සිල්පද ටික ආරක්ෂා කරන්න නම් සිල්පද ටික සමාදන් වෙලා නිකන් හිටියට බෑ. ඒක ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරොත් තමයි යම් ශාසිත වෙන්නේ. සිල්පදික සමාදන් වුණා කියලා ධනිසස් වල වෙන නෑ. සිල් සමාදන් වුණා කියලා කියනවා කියලා ඉන්නවා. නමුත් ඒක ගැන පිළිපැදීමක් නෑ. හිම්පත්ති සිල් කඩනක් හරි තිබ්බත් හරි තමන්ගේ වැඩේ තමයි කරන්නේ. අර ශික්ෂා වෘත්තේ නෑ. එහෙමනේ බුද්ධන් ශාසනාව ඒ සමාදන් වූ සීලෙන් මනමින් ආරක්ෂා කර ගැනීමෙන් ලැබෙන ඵලයක් තියෙනවා. අන්නේ ඵලය ලබා ගැනීම තමයි මේ අනුශාසනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අනුශාසනාව සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, නිමුත්තෙන්, නිමුති ඥාන දර්ශනයෙන් කොහරද යන්නේ? නිවනට. අන්නේක පිළිපැදලා නිවන් දැක්කනම් අන්න අනුශාසනාව පිළිපැද්දා වෙනවා. අහගෙන හිටියට හරියන්නේ? අහගෙන හිටියට හරියන්නේ නැහැ. ඒක තමයි නියම අනුශාසනාව. එතකොට මේ අනුශාසනාව නිසි හැටියට පිළිපදින කොටයි අනුශාසනාව කෙනෙහි විශ්වාසයක් තියෙන්නේ. දැන් අපි සීල් දැක්කොත් මේ සීල් ලැබීමෙන් මේ ආනිසංසය තියෙනවා කියලා දැනුවත් මේ සීලේ පිළිවන් තියෙන අනුශාසනාව පිළිගන්නේ. නැත්තම් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. අන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. භාග්‍යවතුන් කැමරේදම අනුශාසනා කළේ මේවා කරපාලා. උඹට මේ වෙලාවේ මේවාගේ විපාක ලැබෙනවා. කරලම ලබන්නේ එකක් නෙමෙයි. දැන් බාගතුන් වහන්සේ දෙබැරිය නැත්නම් උස්සලා ගිහින්නම් නිවෙන්නේ තියන්නේ. අර කෙනෙක් උස්සලා ගිහින් කොහෙර තියෙනවා වගේ උස්සලා ගිහින් දිව්‍ය ලෝකෙ තියන්න බැරිය. නැත්නම් බ්‍රහ්ම ලෝකෙ තියන්න බැරිය. එහෙම නැත්නම් නිවෙන්නේ ගිහින් තියන්න බැරි එහෙම නැහැ. මෙන්න මේ විදිහට කරපහලා උඹලට දෙන්න දෙන්න ගිහැ. ඒකයි කියන්නේ. එතකොට යන්නේ අ සුදුසු හැටියට අපි මොකට කරන්නේ? අර අනුශාසන පිළිපදින්න. අන්නේ අනුශාසන පිළිපැදීම තමයි සර්වඥයන් වහන්සේගේ නියම පිළිපැදීම. නියම අනුශාසන. අර ඊත්‍ති ප්‍රාප්තියාවේ පාලහරි එහෙම නැත්නම් ආනාදේශනාවකින් කෙනෙකුගේ සිත් බලලා හිතට ගලපෙන හැටියට බල කියලා හරි නෙමෙයි භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු. බලාපොරොත්තු මොකද්ද? මෙන්න මේ විදිය අනුශාසනාවක් තියෙනවා මෙන්න මේක හොඳට නරකට කියන බලාපල්ල. එතකොට එදී මෙන්න මේ ආනිසංසය බලන්න ලැබෙයි. කියා මිසක් ආයේකින් කරපු ඇති කියා මිසක් ආ කරපු හැ කරනවා නැති කියේ නැහැ. කරවන හැටි කාවෙන්ද කියන්නේ? කරවන හැටි කියන්නේ තමයි. නෝඩ තමන්ගේ කරන මේ ආනිසංසය ලබන්න ඕනේ. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. එතකොට මේ අනුශාසනාව හැබැයි ඒ පරිසවලට ගැළපෙන හැටියෙන් අනුශාසන කරනවා. ඒක භාග්‍යවතුන් වහන්සේට විතරයි කියන්නේ. කාටකට ගැළපෙන අනුශාසනාව දෙන්න පුළුවන් නිසියාකාරයෙන්ම කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට විතරයි. එතකොට ඒවා නිසි හැටියටම පිටිපදින කෙනාට ඒ රත්නත්‍රයේ ගුණ සිහිකරන්න ආනිසංස ලැබේ. පිළිගත් කෙනෙකුට. ඒක විශ්වාසයෙන් පිළිගත් කෙනෙකුට ඒ ආනිසංසය සිහිකරන්න විපාකේ ලැබෙනවා. එතකොට විපාකේ ලැබෙන්නේ ඒක පිළිගත් නිසා. ඉතින් අන්නේ නිසා මේ පිළිපෙදින අනුශාසනා අසං සෝවාන් ඵලයේදී ප්‍රමිණි බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ නොසෙල්වෙන බවට පත් කරගන්න. ඒ විදිහ දැන් ධර්ම දේශනාවක් අවසානයේ මාර්ග හිත ලැබෙනවා සමාන්ත පින්නන්ති. එතකොට මේ අනුශාසනාව සෙල්වෙන්නේ ස්ථිරයි. ඉතින් ස්ථිරාත්මයේද පත්‍යච්ච කෙනාගේ සංකාණේ හැම වෙලෙම තියෙන රත්නත්‍රයේ කෙරෙහි ගෞරවය. භක්තිය. ඉතින් ඒක මොනවහරි කරදරයක් විතර පීඩාවක් වෙනකොටම ස්වභාවයෙන්ම අර රත්නත්‍රි ගුණ සිහි වෙනවා. සිහි වෙනකොට මේක ආනිසංසී ආනිසංස ඵලය ලැබෙනවා. ඉතින් අන්න ඒ වගේ ආනිසංස ඵලයන් දැනෙන ආකාරයෙන් ඒ අනුශාසනා පිළිගැනීම තමයි සරුවත්යන් වහන්සේගේ අනුශාසනා. නමුත් ඒවා අනුශාසනා පිළිපදිනකොට සමහර අයට ඒවා නුරුස්සන. ඒ අනුශාසනා පිළිපදිනකොට සමහර අයද නුරුස්සන ගතියක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ විශ්වාසය නිසා කරන්නේ. ඉතින් ඒවා කරන්න බැරි අය පිළිගන්නේ නැති අය කරන්න බැරි අය මොකද කරන්නේ? දෝෂාරෝපණය කරනවා. ඒක ලෝකේ තියෙන ස්වභාවය. ඉතත් බුද්ධ කාලෙත් තිබ්බා අදත් තියෙනවා. ඒක වෙනස් කරන්නේ මේ ලෝකේ තියෙන ස්වභාවය. ඉතත් බුදු දානන් වහන්සේටත් දැන්නා කොළොම් බැන්නනේ අදත් ඒ වගේම බයිනවනේ. ඒක ස්වභාවය. මේ ලෝකේ තියෙන ස්වභාවයක එකක්. හොඳ දෙයක් කරන්න ගිය හැටි අර ඒකට ප්‍රතිචාර දක්වන නරක පිළිසක් ඉන්නවා. මේ ලෝකේ තියෙන ස්වභාවය හැටි නම ඒකෙන් පරදින ස්වභාවය නෑ. බැනුමා හරි කළොත් ජයගොත් ලැබෙන. ඒක වරදින්නේ නෑ. ඉතින් ඒ වගේ දැන් මේ බුද්ධ කාලෙත් ඔකේවල ලෝක තිබ්බා. අද වගේ නම දෙන්නේ කින්නම් නැහැ. එක්කෙනෙක් බුද්ධ ශ්‍රාවකේ, එක්කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය. මුකින් දෙන්න බලවේ. අදත් එහෙම තියෙනවා. ඉතින් එදත් ඒ බුද්ධ කාලේ එහෙමම හිටියා. එදා නම් ඒ ප්‍රකටව හිටියන්නේ. ඒ ප්‍රකටව එක්කෙනා මිත්‍යා දෘෂ්ටි කෙනා නිගන්ඨය ඉඳන් ප්‍රස්ථාන කරනවා. සම්මා දෘෂ්ටිය ඇතිගෙන බෞද්ධයන්ව කරනවා. ඉතින් ඒකේ පැහැදීමේ ස්වභාවය තියෙන මුලින් එන්නේ තියෙනවා. නමුත් සත්‍ය වැටහෙනකොට පිළිගන්නවනේ. ඒ පිළිගන්න සුවහයක් තියෙනවා. බුද්ධ කාලේ හිටියා ඔය දනන්දානි කියලා බැමිණියක්. ඒ බැමිණි තමයි රජගහන් විශ්වයේ භාරද්වාර ගෝත්‍රික බමුණගේ භාර්යා. ඉතින් මේ බැමිණිය දනන්දානි කියන උසස් බ්‍රාහ්මණ ගෝත්‍රික බ්‍රාහ්මණයෙක්. බ්‍රාහ්මණ ස්වභාවයෙන්ම මාන අධිකයි. ඉතින් මේ බ්‍රාහ්මණයාගේ පිළිගැනීම තියෙන බ්‍රාහ්මයාගේ මුකෙන් උපන්නාගිනි පිළිගැනීම. බාරද්වාර බ්‍රාහ්මණය. ඉතකද මේ බමුණ බොහොම වාස අධිකයි ඒ නිසා බ්‍රාහ්මණයාගේ ස්මුදලින් උපන්නාගෙන විශ්වාසයෙන් ඉන්නවා. බැමිණිය තථාගතයන් වහන්සේගේ අනුශාසනා අහලා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. සම්මා දිට්ඨිය. ඉතින් මේ දෙන්න දැන් ඔය ජීවත් වෙන එක විතර. බ්‍රාහ්මණයා විද්‍යා දෘෂ්ටි බැමිණිය සම්මා දිට්ඨිය සෝවාන් ඵලයට පත් වෙනවා. ඉතින් ඒ එහෙම ජීවත් වෙනකොට බුද්ධ ශ්‍රාවකයෙක්ව ධාර්මිකාමත් වෙන මේ දානදානී බ්‍රාහ්මණිය මොනවාරි විපතක් වුණත් එහෙම නිත්‍ය නිරන්තරයෙන්ම තමන්ගේ හිතට එන්නේ බුදුන්. ඒකට බුදුගුණ සිහිනකොට එපමණින්ම නවතින්නේ නැහැ. මේ නාමයේ පැත්තට හැරෙනා නමෝතස්ස ලෝකෝ වරහතෝ කියන නමස්කාර කරා. ඉතින් ඔය රෝගයෙන් බ්‍රාහ්මණයට බොහොම වෙනඳ බෑ. ඉතින් ඕක දකින්න දකින්න වෙලාවේ බයි. ඉතින් කරන්න දෙයක්වත් නැහැ. දැන් බමිනියට මේක නවත්තන්න බෑ. ඒ සෝහයන්ෙන් සෝවාන් මාර්ගඥානය ලැබලා තියෙන්නේ සුභාවෙන් රත්නත්‍රයේගෙන පැහැදිලිම තියෙනවා. ඉතින් එහෙම හෙමිනවා. ඉතින් නමුත් දෙන්නම හොඳ වැඩක් කරනවා. බෙබිනියන් බුද්ධත්වමක මහා සංඝරත්නයට කිසි දෙයක් දරවන්න නම් දෙන්න. බ්‍රාහ්මණියත් නිකන්ට වෙනම නම් දෙන්න. ඉතින් එහෙම කරගෙන යනවා. ඉතින් ඒ විදිහට කොහොම යනකොට ඉතින් බමුණ කොච්චර හරි සමහරවිට බුදුරජාණන් වහන්සේට බයින කොරේවත් නැති මේ මුළු මහණයන්ට දන් දෙනවා කීකියා දුස්කීක හරි හෙඩියට බයින බැනලා එක දවසක් කොහොම ඉන්නකොට බමුණා උදේින්ම දැන් ඒ වගේ දානයක් දෙනකොට විසුන් වහන්සේලා වරන්මන බමුණා උදේින්ම ගෙදරින් පිටස්සලා යනවා විසුන් වහන්සේලා එනකොට බමුණා ඉතර යනවා ඉතින් බැමිණියත් බැමිණිය කරන්නේ මොකද ඒ බැමිණිය අර නිගන්ට වෙනකොට බැමිණියක් නැහැ. බැමිණිය හොඳට සැරසිලා හොඳට උපස්ථාන කරනවා. බැමිණිය ඉත කම්පා වෙන්නේ නැහැ. අර පුරුෂයාට තියෙන ගෞරවය නිසා, කර්මඵල විශ්වාසය හොඳට තියෙන නිසා ඉතින් අර පැහැදිලිම හිතේ තියෙනවානේ. නමුත් උපස්ථාන දෙක කරනවා. කරලා කරාම මොකක් හරි කලදණයක් වුණොත් දුකක් ආවොත් අර ඉදින් නමස්කාර කරනවා. එහෙම කරගෙන ඉන්නකොට එක දවසක් වුණ බමුණා කියවා හිතනම් මේ මොනෝhari ටික හිතාගෙන මම මේ දාන්නේ දෙනවා හිතනම් ඔන්න ඔය වැඩේ නම් කරන්න එපා. බුදුරජාන් වහන්සේට නමස්කාර කරන එක නම් කරන්න එපා. පුළුවන් තරම් හිත හදාගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් දැන් මේ බ්‍රාහ්මණය ආවොත් එහෙම ඇවිල්ලා මෙතන යොක කීවොත් එයා මිත්‍යා දෘෂ්ටි අදහස් ඇති ගෙදරකට අපි ආවා කියලා දානවලින් නැතුව යනවා. එහෙම වුණොත් එහෙම මේ ඔළුව හත් කරකට පානවා කියලා ඔය විදිහට පොල්ලක් කරන් ගහන්න ගහනවා කිව්වා. හොඳයි මේක ඉදියා. නම් බ්‍රාහ්මණේ ආ. ඇවිල්ලා පස්සේ දැන් ඉතින් ධානේ බෙදලා. බොහොම දෙමිනියත් ඉතින් බොහොම හොඳට සතුටින් බ්‍රාහ්මණේ ඇන්ටි කල්ගෙන ටික ගලාවට සපේලා දීලා ඒක හොඳට දෙමිනිය ආනත කර නැහැකි අන්දමින් එහෙම කරගෙන යනවා. එකොට මෙහෙම වෙලාවට මේ අර විදියට ඉස්සලා බමුණා කියලා තිබුණානේ මෙහෙම කරන්න එපා කියලා. නමුත් බමුණා රහුදීන තරසල 500ක් බමුණු ගෙන්නලා ඉතින් දානේ. දානේ දීමට ඉතින් සැරසිලා ලැබෙනියත් බොහොම හොඳට ස්වර්ණාභරණින් සැරසිලා රාම හෙන්දකි දැන් බමුණන්ට සංග්‍රහ කරගන්න. ඉතින් බලවත් එහෙම කරනකොට අර වාදිනේක පය වැදිලා බලවත් වේදනාවක් හතුනාට දානේ බෙදෙනවා. ආය ආන් බෙදෙන වෙලාවේ බලවත් වේදනාවක් එනකොටම ඒ මොකද කරේ අර බාධිත දිව තියෙන වේලවනා ලාම්පැත්තට හැරිලා නමෝත අසුභවතු කියලා නමස්කාර කරනවා. නමස්කාර කරනකොටදී බවණට යුතුයි නැහැ. කොමනකට යුතුයි නැහැ. අර ආපු නිකන් දින්න තියුමක් නැහැ. අපි ආ මිත්‍යා දෘෂ්ටි කුලෙට නෙමෙයි කියලා එහෙම මෙන් දමලා ගෙවුවා දානවත් ටික ගියා. දැන් දැන් මෙතන බමුණයි දැවෙනි අඳුර. ඊළඟට බමුණට හිතට පොල්ලකින් ගැහුවා වැදුනා. ප්ලාස්ටික්කින් මෙතන ගෙවල් වලට අපි ආවක නිසුදු අක්ෂාපිකයෝ ඉන්න ගෙදරකට නිසුදු තැනකට අපි ආවා කියන ඒ තැන්වල ඒ තාපීතිව අහිමවලා ගියා. එවන මේ බාලන්ද්වාර රාහණිය ඇතින් අප්‍රෝෂ කරමින් බමුණා තිබුණා. තිබිලා කල්පනා කළා දැන් මේකට මොකද කරන්නේ? ශ්‍රමණ බව ගෞතව නිමින් හිතා තමයි මේ ඔක්කොම උනේ. මම දැන් ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ තමයි අල්ලගන්නවන්නේ කියලා මහා වාදා රූපණයකට හොඳ පාඩමක් ගන්නම් කියලා ඔන්න දේන බැමිණි බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේට වාදාරෝපණය සඳහා යන ගිහින් භාගතුන් වහන්සේ දැකලා බොහොම සත්කරම් මේ භාගතුන් වහන්සේ බොහොම කරුණ දන්වා දැන් බ්‍රාහ්මණයා එනවා. ඉතින් බමුණා තථාගතයන් වහන්සේ නිග්‍රහ කිරීම පිණිස අතර මගදී උපතෝ කෝටික ප්‍රශ්න කොටගෙන යනවා. ගිහිල්ලා භාගතුන් වහන්සේ වෙත ගොස් කෝපයේ සංගාවගෙන පිළිසඳරේ කතා කරන අතනින් අතෙන් යන භාගතුන් වහන්සේ ළඟට යනකොට කෝපයෙන් සංගිඳුනා. සංගිඳලා භාගතුන් වහන්සේට කතා කරා. කතා කරලා ඉතින් පැකිලීමක් නැතුව භාගතුන් වහන්සේ බොහොම හොඳට කතා කරා. ඔහුගේ උටෝ කෝටික ප්‍රශ්නේ ඉස්සදා ඉස්සදා ගන්න ඕන කියන අදහසින් මතක් කළා. ඒක භාගතුන් වහන්සේ විසඳුවෙන් පස්සේ කෝපයෙන් සංගිඳුනා. සංසුන්දන් පස්සේ භාගතුන් වහන්සේට වැඩිදුරටත් භාගතුන් වහන්සේ බමුණට බණ කියනවා. බණ කියලා බ්‍රාහ්මණයාට ධර්ම අවබෝධය පිටකරගත්තා. බ්‍රාහ්මණයා ඒ තිරුණාන් කෙරෙහි පැහැදුණා. පැහැදිලා ශාසනයේ පැවිදිපු සම්බඳය අරගෙන අරිහත් භාවයට පැමිණලා බාරද්වාරි මහරහතන් වහන්සේ බවට පත් වුණා. අර දෝෂාරෝපණය කරපු කෙනෙක්. ඒ මොකද අර අන්‍ය ලබ්ධිකීගේ බහත යට වෙලා අර තමන් ළඟ තිබ්බ අර හොඳ ගතිය යටපත් කරලා දෙන්නේ. නමුත් අර වාද ආරෝපණය කරලා මතුවෙච්චේන මතකද කියලා. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒ ශක්තිය තියෙනවා අන්‍ය ලබ්ධිකීන් පවා අර සුමකට ගැනීමේ වාසනාවුනේ භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. අන්න ඒ වගේ ඒ ශක්තිය තියෙනවා. ඒ වගේම අරිය සාමක භාවයේ පත්විච්ච කෙනෙකුට මොන විදිහේ කරදරයක් ආවා භාග්‍යවතුන් වහන්සේ අමතක වෙන්නේ මොන කරදරයක් පීඩාවක් ආවම තුරුණවන්ගේ ගුණ තමයි සිහෙට නැගි. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව ඉතාමත්ම ශ්‍රේෂ්ඨ භාවයේ පත්වෙන්න බුද්ධ අනුශාසනාව අපිට පිළිහිට වෙනවා උපකාර වෙනවා. ඉතින් අන්නේ ඒවා භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතේ පුරුදු කරගත්ත ඒවා නෙමෙයි. අනන්ත සසරෙදි ඒ අන්‍යයට අනුශාසනා කරන යහපත් මාර්ගයේ යෙමු කරන සුගති මාර්ගයට යෙමු කරපු කුසල ශක්තිය බලයේ තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ අවවාද අනුශාසනාව කවදාවත් වරදින්නේ නැහැ. කෙනෙකුට අනුශාසනාවක් කළා නම් ඒක වරදින්නේ නැහැ. ඒක ඒ හැටියෙදම අංග සම්පූර්ණව සිහිකරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඉතින් අන්නේ ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ශාසන කාර්යය තුළ භාග්‍යවතුන් වහන්සේ නිසි ඇටියෙද අනුශාසනා කළා. බෝසත් කාලේ ඒ ධාතිවලදී අවවාද අනුශාසනා කරන සත්‍යයන් සුමකට ගත්තා. ඒ වගේම ත්‍රිසං ආත්මවලදී භාග්‍යවතුන් වහන්සේ හැම මොහොතක් පාසාම ඒ ත්‍රිසං ආත්මවලදී රජවරුන්ට අවවාද අනුශාසනා කරලා තියෙනවා. අධාර්මික වශයෙන් නඩු විනිශ්චය ඒවට ඒ වැඩි ඉතිරිපත් වෙන භාග්‍යවතුන් වහන්සේ අවවාද අනුශාසනා කරන ඒ ධාතිවලදී සත්‍යයන් සුමකට ගත්ත අවස්ථා තියෙනවා. ධාත්භාවයටපත් වෙන අරියාකාරව කෙනෙකුට ආශය අනුශය දන්න බැරි ඒ අනුශාසනා කරන ශක්තිය උපදවන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම කෙනෙකුට තමන්ට ගැළපෙන හැටියට සිතට ගැළපෙන හැටියට අදහස දීලා මානසිකාරී දීලා රහත් කරවන්න පුළුවන් ශක්තිය භාගතුන් වහන්සේට තියෙනවා. ඒ වගේම සසරෙදි තමන්ටම ආවාදන් ශාසනා කරගන්න පුළුවන් ශක්තිය භාගතුන් වහන්සේට තිබුණා. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ අනුශාසනාවක් අහලා tempat බවට පත් කරගන්න තියෙන ඒවා තමන්ම අනුශාසනා කරගන්නවා තමන්ගේ සිතට. එහෙම කරනවා ශක්තිය උපදවා ගන්න පුළුවන් අවස්ථා තිබුණා. අන්‍ය අවස්ථා වලදී භාග්‍යවතුන් වහන්සේ ඒ අධ්‍යක්ීම් ලබන ලෝකයේද ආදර්ශ දුන්නේ. දැන් කුද්දාල පඬිතු වෙලා ඉන්න කාලේ අතීතයේ දිලිඳු පවුලක ඉපදුණි. ඒ උපදිනා ඉන්න කාලේ එළවලු වවමින් ගොවිතැන් කරලා තමයි ජීවත් වුණේ. ඒ ජීවත් වෙනකොට තමන් ඒ උපකරණයක් වශයෙන් තිබ්බේ උදැල්ල. ඒ උදැල්ල තියාගෙන තමයි හැම ප්‍රයෝජනයක්ම ගත්තේ. ඉතින් ප්‍රයෝජනයක් අරගෙන එක දවසක් කොයි විදිහට උදැල්ල එහෙම ඒ කියලා සාසනේ පැවිදි වෙන්න ඕනේ කියලා හිතාගෙන ඉද්දි පැවිද්දින් පැවිදි වෙනවා තවුද්දම් පුරන. තවුද්දම් පුරනකොට මානසිකාර කරනවා. මානසිකාර කරාම අර උදැල්ල මතක් වෙනවා. එතකොට අර තවුද්දම් මාකල් ආයෙ උදැල්ල මතක් වෙලා එනවා. අර කයින් කරේ. කොයි විදිහට හත් වතාවක් උදැල්ල හින්න අර තවුද්දම් පිළීම කරනවා. ඒකවල ඇවිල්ලා මේ තවුද්දම් කරලා මානසිකාර කරනකොට මතක් වෙන්නේ උදැල්ල. දැනට ගම්බේක හත් කියලා ඉන්නේ හැමදාම. ඉතින් මෙයාට මේක පදයක්. ඒ නිසා මේකට හොඳ වැඩක් කරන්න ඕනේ කියලා හිතාගෙන පුළුවන් තරම් අදිෂ්ඨාන කරගෙන කොහොම හරි මේක කරන්න ඕනේ කියලා මේ උදැල්ල නිසා තමයි ඔක්කොම වෙන්නේ කියලා හිතාගෙන ඒ උදැල්ල මේ තියෙන තැන මතක් වෙන නිසා මට මේක වෙන්නේ කියලා හිතාගෙන තන ඇවිල්ලා ගංගාද්දරට ඇවිල්ලා හැපියාගෙන හත්වත් තුන් වතාවක් පුර වටේ කරකවල දැල්ලා තැවෙනවා. එතකොට දැල්ල යනකන් පේන්නතු ගියන් පස්සේ ඒ බන්ව තීරණේ ඇවිල්ලා තුමාට බෝසතාණන් වහන්සේ ඒ සංසිඳවාගෙන මම ජයගත්තා මම ජයගත්තා කියලා හරි නිකම් ස්වභාවින් පීතියට කෑගැස්සෙනකොට එතනින්ම බසතාන් වහන්සේ කෑ ගහනකොට ඉතින් මම දිනවා කියලා කෑ ගහනකොට ඉතනින් බරණක් සැලසුමා එක ප්‍රාන්තයක මේ යුද්ධයක් සංසිඳවන ජයලවාගේ නින වෙලාව. මේක හැම රජුරා. රජුරු යව මොකක්ද මේ ජයගත්ත කියලා කෑ ගහන්නේ මම මේ යුද්ධයෙන් ජය ගන්නගෙන එන්නේ. ඒ නිසා මේක බලන්න කියලා. බසතාන් වහන්සේ දිනු විස්තරය කියවා මෙන්න මේ නිසායි මම දිනවා කියලා ජයගත්තේ. මම මේ උදැල්ල තිබ්බ ආශාවෙන් තිබ්බා. ඒ ආශාවෙන් ජයගත්තා. මේ ජයගත්ත නිසා කියන මේ ඒ උදැල්ල වැඩිච්චි දලය දැන බලන එතනින් ධ්‍යාන නිමිත්ත පදවාගත්ත ආපෝ දල දලේ දිහා බලන සමාධි නිමිත්ත පද මොකදවන ධ්‍යානය වඩන අහසට පැන නැගලා සද්දිරුවන්ට අනුශාසනා කළා. ආසයට පණනකල අනුශාසනා කරලා රජතුමාගෙන් තදංග වශයෙන් කෙලෙස් දුරු වී ඔහුගේ හිත පැවිද්දට නැමුණා. රජතුමාගේ හිත පැවිද්දට නැමිලා රජතුමා රාජ්‍යයත් කරන මේ බෝසතාණන් වහන්සේත් එක්ක වනගත වෙලා පැවිදි දම් කෙරුවා මාල් අනාථේ. එතකොට ඒ වාගේ කෙනෙක්ගේ තමන්ගේ සිතට අනුශාසනා කරගන්නත් බෝසතාණන් වහන්සේලාට පුළුවන්. කෙනෙකුගේ සිත පහදවන තමන්ගේ ගුණයට නමා ගන්නත් පුළුවන් බෝසතාණන් වහන්සේලාට. ඒ කියන්නේ ඒ වගේ තමයි බෝසත් කාලෙදි එවයි කුද්දාන පඬිත් කාලෙ. එතකොට තේමිය කුමාරයා කාලෙ, චුලසෝත කද කාලෙ, අයෝගර පඬිත් කාලෙ, අත්තිපාල කුමාරයා කාලෙ, ජෝතිපාල මානවක කාලෙ ඒ හැටියට රාජ්‍ය ගණනාවට අනුශාසන දීලා ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාවකට අනුශාසනා දීමේ ශක්තිය බෝසතාණන් වහන්සේට තියෙනවා. ඉතින් අන්නේ ශක්තිය නිසායි බෝසතාණන් වහන්සේ ඉන්ද්‍රජාන වහන්සේට කෙනෙකුගේ පිටක් නැමෙන ආකාරයට අනුශාසනා දෙන්න පුළුවන්. ඒක බෝසත් කාලේ නම් පුරුදු කරගත්ත සිතක්. තමන්ගේ සිතට අනුශාසනා දෙන්න සමන්නාවක් පුළුවන්. ඕනම කෙනෙකුගේ වැරදන් දැකලා අනුශාසනා කළොත් ඒ වැරද්දට නිසි පිළිතුර දීලා සිත පහදවා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. අන්න ඒ නිසා ඒ ශක්තිය තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට එක අවස්ථාවකදී එක්කෙනෙක් වුණා ඕනම වෙලාවකටද නිම අනුශාසනාව දීලා යහපතට ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. අන්න ඒ ශක්තිය භාග්‍යවතුන් වහන්සේට තියෙන වටිනාම ගුණයක් හැටියට සලකාගෙන තමයි මේ භාග්‍යතුන් වහන්සේට අවවාද අනුශාසනා දීමේ හැකියාව ඇති වෙන්නේ. අන්නේ හැකියාව හැකියන වෙලාවේ දැන් අර චුල්ලබන්තක ස්වාමීන් වහන්සේට අනුශාසනා කෙරේ. අන්නේ වාගේ. දැන් අර මහාපන්තක ස්වාමීන් වහන්සේ තමන්ගේ මල්ලි මහාන කරගෙන ගාථාව තුනක් පාඩම් කරන්න මාස හතරක් පාඩම් කළා. එකපටයක් තම පාඩම් ඉති නැහැ. ඉම්පල් තමයි ගෙදර යන්නේ. ඒ ගෙදර යන්න කියවට පස්සේ විහාර දොරටුවට ගිහින් මඩඩ හිටියා. ඒ වෙලාවේ භාගතුන් ආශිරි. කම් වෙලා ඇහුවා මොකද සංකට අඬන්නේ. මෙන්න මේ විදිහට මට කිව්වා ඒ නිසා මම දැන් ගෙදර යන්න සූදානම් ඒ නිසා මම මේ කනගාටුවෙන් මඩඩ ඉන්නේ. නැහෙනම් කවුද යන්න කියවේ. එතකොට මහා පන්තක ස්වාමීන් වහන්සේ මට යන්න කිව්වා. භාගතුන් වහන්සේ කිව්වා කුලපන්තකේ ඒ ශාසනයේ මගේ ශාසනය මහා පන්තික ශාසනය නෙමෙයි. ඒ නිසා ඔබට ඒ ශක්තිය ලබා දෙනවා කියලා ඊපස්සේ භාග්‍යතුන් වහන්සේ රජෝහරණම් කියන පිටිකැලක් අරගෙන පිළිවැදමින් වාඩියලා ඉඳ කියලා. අන්න එතකොටම අර තමන්ගේ ශරීරයේ තියෙන කුණක ස්වභාවයේ ඉස්මතු වෙලා පටික්කුල සංඥාව මතු වුණා මතු වෙලා භාගතුන් වහන්සේගේ සතරපද ගාථාවකින් හරියට පත් වුණා අභිඥා රාගිය. එහෙම ඉද්ධිමන්ති ඉද්දේවන්තින්ගෙන් අගතනතුර ලබන්න තරම් ශක්තියක් ඇති බවට පත් වෙනා ගතකදී. අන්නේ ගතකට වෙලාවේ භාගතුන් වහන්සේ ඒ කුලපන්තික ස්වාමීන් වහන්සේගේ සිතට අනුරූපව අනුශාසනාව දුන්නා. දීලා තමයි මේ ශක්තිය ලබා දුන්නේ අර ගෙදර ඉතුරුදැරලා ගෙදර යන්න කියපු අවස්ථාවේ. ඉතින් අන්නේම අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේගේ පිහිට ලැබපු අය හිටියා. නවරදින අනුශාසනාව දෙන්න පුළුවන් නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා නවරදින අනුශාසනාව දීලා මේ ශක්තිය ලබලා දුන්නා. එතකොට ඒ අවස්ථාවේදී සරියුත් මහ රහතන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ නාමකට කර්මස්ථාන දුන්න අසුභ කර්මස්ථානිය මාස හතරක් වැඩුවා. කිසිම චිත්‍ර මාත්‍රයක් උගන්න බැරි වුණා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ගියන් පස්සේ ආවාදන ශාසන දෙන්න එක ගියා. එක ගිහිලා සියලු විස්තර මතක් කළා. මතක් කරන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ එව ඇස්තට ගියා. ඔව් මතක් වුණා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ ඇස්තට මට මේ විදිහට වෙනවා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අපේ සංඥාණයෙන් දැනගත්තා මෙයාගේ సంతානයේ පිරිසුදු సంతානයක් තියෙන්නේ අසුද අසුබ අරුණට සිට තැන්පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්වර්ණ වර්ණ ස්වභාවයෙන් සිට පැහැදිච්චි කෙනෙක්. ඒ නිසා ස්වර්ණ ස්වර්ණාභරණ අදමින් අවුරුදු ආත්ම 500ක් ජීවිතය සකස් කරපු කෙනෙක්. ඒ නිසා ස්වර්ණ වර්ණ වර්ණයට සිට නැමෙන කෙනෙක්. ඒ නිසා ස්වර්ණ වර්ණයට නෙළුම් මලක් මවා දීලා ඒ ස්වාමීන් වහන්සේ එක වරුවකින් අරියත්වයට පත් කළා. ඒ කියන්නේ භාගතුන් වහන්සේට පුළුවන් ආකයන්සේ ඥානෙ හදියටම අනුශේධ ධර්ම අල්ලන්න. ඒ අනුශේධ ධර්ම අල්ලගෙන ඒ අනුශේධ ධර්මයට ගැළපෙන අනුශාසනාව දෙන්න පුළුවන් කර්මස්ථානෙ දෙන්න පුළුවන්. වෙන කෙනෙකුට දෙන්න බෑ. භාගතුන් වහන්සේට පමණයි දෙන්න පුළුවන්. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ සෑම මොහොතක් පාසාම දෙවිමිනිසුන්ගේ ශාස්ත්‍රීය වශයෙන් සැලකුවේ ඒ නිසා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දෙන ආවාදන ශාසනාව කවදාම වරදින්නේ නැහැ. ඒව නවරදින අනුශාසනාවක් බවට පත් වෙන. එතකොට ඒ ශක්තිය භාග්‍යවතුන් වහන්සේට ලැබුණේ සංසාරක වශයෙන් අද ශක්තියන් සුමකට යෙමි කිරීමේ ශක්තිය නිසා. එයම මොහොතක් පාසා තමන්ගේ ඇසුරට ලැබිච්ච හැම කෙනෙකුටම සුගතිය පෙන්වන නිසා අයිත්‍ය පෙන්වෙන්නේ දුගතියට මාර්ගය පෙන්වෙන්නේ නැහැ. සුගතියමයි පෙන්ලා දුන්නේ. ඒ කුසල ශක්තිය බලයෙන්. අන්නේ සුගතිය ශක්තියේ බලයෙන් භාග්‍යවතුන් වහන්සේට ඒ ශක්තිය ලැබීමේ අනුශාසනාව තුළින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සත්තා දේවමනුස්සානං කියන උතුම් ගුණයෙහි ආවාදන ශාසනා කරන ධර්මයන් අතර මේ මෙලව ජීවිතයේ සපවත් කිරීම පරලොව ජීවිතයේ සපවත් කිරීම කියන මේ දෙක වශයෙන් තමයි දික්ක ධම්මිකාර්ථයෙන් මෙලව ජීවිතයේ සපවත් වෙන්නේ අනුශාසනා කරලා. සම්ප්‍රදායිකාර්ථයෙන් පරලොව ජීවිතයේ සපවත් වෙන්නේ අනුශාසනා කරලා. පරමාර්ථයෙන් නිර්වාණය අවබෝධ වෙන හැටි අනුශාසනා කළා. ඔය අනුශාසනා තුන තමයි බුදුන් වහන්සේ කළේ. ඒකෙන් නියම අනුශාසනා තමයි පරමාර්ථ අනුශාසනා. දැන් සාමාන්‍ය මෙලව බලන වෙලාවකදී සපපිනිස ඕනම කෙනෙකුට ආවාද අනුශාසනාවක් කරන්න පුළුවන්. යහපත පිණිස. කර්මඵල විශ්වාසයේ තියෙන කෙනෙකුට. නිසැකයෙන්ම ආර්ය සත්‍ය අවබෝධයට සත්‍යයන්ගේ సంతානියට ගැලපෙන ආකාරයෙන් අනුශාසනාව කරන්න පුළුවන් නේ? භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා දෙන අය අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ධිට්ඨි ධම්මිකාර්ථය ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සෙව්වා පිළිසේ යම් කෙනෙක් මෙලව ජීවිතය හපත් කරගන්න යම් අනුශාසනාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම අනුශාසනාවක්ම සරුවත්ඥාන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. ගිහි ජීවිතය නම් ගිහි ජීවිතය, පැවිදි ජීවිතය නම් පැවිදි ජීවිතය, ඒ ලොකු කුඩා මධ්‍යම මහලු ආදී සෑම කෙනෙකුටම ගැළපෙන හැටියට ඒ ජීවිතයක් සපවත් කරගන්න සුදුසු සෑම අනුශාසනාවක්ම නොරින්න ආකාරයෙන් අනුශාසනා කළා. ඒකයි ධිට්ඨ ධම්මිකාර්ථයෙන් අනුශාසනා කළා කියලා කියන්නේ. දැන් සම්ප්‍රදායික අර්ථයෙන් කියන්නේ පවුන විපාකය. දැන් කුසල විපාක තියෙනවා, අකුසල විපාක තියෙනවා, කාමාවචර විපාක, රූපාවචර විපාක, අරූපාවචර විපාක, විපාකවාදී. විපාකවාදී කියන්නේ මෙන්න මේ දේ කළොත් මෙන්න මේ විපාකයන් ලැබෙනවා කියලා සැකෙලි සිහි කරන ඒ අනුව පිළිපදලා පරලෝසක පතාගෙන පින්තම් කරනවා. සුගති ලෝකවල උප්පත්ති ලබනවා. අන්න ඒ වගේ පින්කම් කිරීමේදී ඒ අත්සිද්ධිය සිදු කර ගැනීමට හේතු වෙන සෑම අනුශාසනාවක්ම සිදු කරා. ඒකටයි කියන්නේ සම්ප්‍රායික අර්ථයෙන් අනුශාසනා කළා කියන්නේ. පරමාර්ථයෙන් ගන්නකොට පරමාර්ථ ධර්ම ස්කන්ධ, ආයතන, ධාතු, පටිච්ච සමුප්පාද, ආර්ය සත්‍ය, සත්‍ය ගොජ්ජංග, චෝෂිපත් පත්තාන ආදී ගැඹුරු ධර්මයන් බෙදා දැක්වීම පිණිස ඒ ධර්මයන් ක්ෂණිකව අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ත්‍රිලක්ෂණයට නැවිලා විදර්ශනා පූර්ක මාර්ගඵල ලබන ආකාරයේ ධර්මමි සෑම අනුශාසනාවක්ම කරන්න පුළුවන් සර්වඥයන් වහන්සේට. ඉතින් ඒ සත්‍ය නනවත්තාම ඉදිරියට පවත්වා ගන්න ඕනේ. එහෙම පවත්වාගෙන නමුත් මේ මූලික පරමාර්ථය තමයි සංසාර කාන්තාරී ඈතර වීම. ඒ කාන්තාර කියලා මෙතන කියන්නේ කාන්තාර කියන පදයේ තේරුම තමයි භයානක කියන ස්වභාවය. කාන්තාර කියන්නේ භයානක කියන. කාන්තාර කියතියක් තියෙනවා. කාන්තාර කියතියක් තියෙනවා. මට බය වෙන්නේ කොහොමද? අපි ඉන්නේ මොන කාන්තාරේ? අපි ඉන්නේ මොන කාන්තාරේ? සංසාර සංසාර කාන්තාර. චෝර කාන්තාර, යාල කාන්තාර, අමනුෂ්‍ය කාන්තාර, නිර්ගුණක කාන්තාර, අබ්බක්ක කාන්තාර කියලා කාන්තාර පහක් තියෙනවා. චෝර කාන්තාර කියන්නේ පල් පුරු ඉන්න කාන්තාර. මේ කාන්තාර වල හුරු ඉන්නවා කියලා. පල් කින්න ජාතකපොත එහෙම තියෙන්නේ. ඒ හුරු ඉන්න නිසා ගන්න බයයි. යාම අන්තරට පත් වෙනවා. ව්‍යාන කාන්තාර කියන්නේ බොහොම නපුරු සප්පින්. සප්පින් ඉන්න කාන්තාර තියෙනවා. ඒ වෙන්නේ යන්න බයයි. ඊළඟට අමනුෂ්‍ය කාන්තාර කියනවා. අමනුෂ්‍යයන් අරගත්ත කාන්තාර. එහෙම යන්න බයයි. ජීවිතක් හිටපත් වෙන. ඊළඟට නිර්ගුණක කාන්තාර කියනවා. නිරෝධ කියන්නේ වතුර නැති කාන්තාර. ඊළඟට අපක්ක කාන්තාර කියනවා. ඒ කියන්නේ ආහාර පාන නැති කාන්තාර. එතකොට මේ කාන්තාර පහ මහ වනගතක බැවින් භයානකයි. අන්නේ භයානක අර්ථයෙන් තමයි කාන්තාරය කියලා කියන්නේ. අනර්ථයක් සිදු වෙනවා ගියොත්. කොයි මොහොතේ හරි ඔය පහෙන් ගියොත් අනර්ථයක් සිදු වෙනවා. ඒ අනර්ථයේ සිදු වෙන නිසා ඒවා සිහි වෙනකොට සිතට බයක් උපදිනවා. අන්නේ බය වගේ බය ස්වභාවය නිසා ඊතර යා නොහැකි. ඒ කාන්තාර වලින් ඊතර යන්න බෑ. ඊතර වෙන්න බෑ. කාන්තාරය පහු කරන්න පව කරන්න බෑ. මරණයට පත් වෙනවා අර කොටස් වලින්. ඉතින් අන්නේ කොටස් වලින් මේ මරණයටපත් වෙලා ඉතර යා නොදෙන නිසා තමයි මේවට කාන්තාර කියලා කියන්නේ. එතකොට මේ කාන්තාර අතර භයානකම කාන්තාරය තමයි සංසාර කාන්තාරය. මේ සංසාර කාන්තාරයෙන් ඈතර වීම පිණිසයි සරුවත්යන් වහන්සේ ආවාද අනුශාසනා කළේ. මොකද්ද සංසාර කාන්තාරය? ජාති කාන්තාරේ, ජරා කාන්තාරේ, ව්‍යාධි කාන්තාරේ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසු කියන මෙන්න මේ ටික. ඒවා අරට වැඩිය බයනකම. නමුත් නම් බයනකමක් නැහැ පේන්නේ. ඕවා විඳ විඳ ඉන්නම ඉලක්ක බයනකවන්න පේන්නේ නැහැ. අරවන්න තමයි බය. නේද? හොරු එහෙම ඉන්නවා කියෝ බෙවුලන්නේ. නාගේ ඉනවා කියනට බෙවුලන්නේ නැහැ. හොරෙක් ඉනවා කියොත් එහෙම බෙවුලනවා. නාගේ ඉනවාගේවත් බෙවුලන්නේ නැහැ. දරා ඉනවාගේවත් බෙවුලන්නේ නැහැ. අන්න ඒක තමයි අපි තියෙන අනුවණකම. අනුවණකම අවිද්‍යාවෙන් මෙහෙච්චි තැන. මෙතන තමයි අවිද්‍යාවෙන් මෙහෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර හොරාගෙන් හොරාට බයයි. සංකාරෙදි බය නැහැ. ඒ සතාට බයයි. මේක නෙදන්නේ. දැන් මාත්‍යාට මාත්‍යාට බය නැහැ. අර පුංචි කූඹියක එහෙම ආව නැගිලා දුන්නු. ඉතරකට අපේ හිත ව්‍යාකූලයි. ව්‍යාකූල භාවයේ පත් වෙනවා යම් යම් තැන්වලදී. බය වෙන්න ඕන තැනදී බය වෙන්නේ නැහැ. බය වෙන්න ඕන නැති තැනදී බය. ඒකයි. බය වෙන්න සුදුසු තැනදී බය වීම තමයි. හරි. ඒක තමයි මේ ಜಾති කාන්තාරය කියන්නේ. ಜಾති කාන්තේ කියන්නේ ස්කන්ධය වශයෙන් නැවත ಜಾතියක් වශයෙන් ඉපදීම. එතකොට ಜಾති කාන්තාරය. ಜಾති කාන්තේ කියන්නේ නැවත නැවත තුන් භවයේ කොතන හරි ඉපදෙන්න කියනවා නම් ඒක ಜಾති කාන්තාරය. ඒක උපදින්නේ පරිසංසිත 19 උපදිනවා. කොතනක හරි උපදිනවා. ඒ ඉපදීම අනන්ත සසරිදි කරපු දුක් විපාකයේ නිඳ සෝදාන වෙනවා කියන්නේ. නැවත ඉපදීමක් කියන්නේ අන්තස්කන්ධයක් අරගෙන ආයෙත් සංසාර දුක පත් වෙන්න මුල. එතකොට මරණයට පත් වෙනකම් අර දුක නිඳින්න බෑ. ඒක ජාති දුක. ඉපදීමේ දුක. ඉතින් ඉපදෙන්නේ නැතුව කියන හොඳයි කියලා කියනවා නේ. දුක් විඳිනකොට තමයි ඒ හිතේ. ඉපදෙන්නේ නැතුව ඉන්න තියනවා නම් හොඳයි කියලා. නමුත් අද ඉපදෙන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලා හිතට දැනෙන මාත්‍රිය හැරි තියනවනම් ඒකත් ලොකු දෙයක්. කවදාහරි ඉපදෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන ශක්තිය උපදවා ගන්න අපට පිහිට වෙනවා ඒ ශක්තිය. ඒකට ජාති කාන්තාරය කියන්නේ නිබදීම දුකක් හැදින් දැනගන්න. ජරාව කියන්නේ උපන් ස්කන්ධයගේ මේදී මහා දිරීම. නැත්තම් කිසිය. නැත්තම් පැවැත්ම. ඒක දුක උපදිනාට පස්සේ මරණයට යනකම්ම ඒ පත් වෙන ස්වභාවය දුකයි. මේ දුක්ඛාන්තයෙන් ඈතර වීම තමයි සංසාරයෙන් ඈතර වීම. ව්‍යාධි කියන්නේ රෝගාංග රෝගාබාධයට පත් නිෂ්කම්භයගේ පෙළීම. නාම රූප ධර්මයන්ගේ පෙළෙන ගැටය. අන්නේ පෙළෙන ස්වභාවය තමයි ගේ මිදීම තමයි දරාවෙන් මිදීම. ව්‍යාධි කියන්නේ රෝගාබාධ නිෂ්කම්භ පෙළීම. මරණ ජීවිතාන්තයේ පැමිණීම නාම රූප ධර්මයන්ගේ බංගේ බිලියම්. ශෝකය කියන්නේ චිත්ත සංතාපයේ මානසික දුක්න දුක් වේදනා. මානසික දුක් වේදනා. ශෝකය කියලා කියන්නේ චිත්ත සංතාපය කියන්නේ චිත්ත තැවීම. මේ තැවීම මානසික දුක් වේදනාවක් වෙනවා. මේ මානසික දුක් වේදනාවෙන් සංතාපයෙන් තැවීමෙන් ඈතර වීම තමයි සංකාරයෙන් ඈතර වීම කියන්නේ. පරිදේවේ කියන්නේ හැඳීම වැළපීම චිත්ත විපර්යාසය. හැඳන වළපින වෙනාමෙන් චිතේ විපර්යාසයක් වෙනවා. ඒ විපර්යාසයෙන් ශබ්ද රූපේ තුලින් දුක හට ගන්නවා. අන්නේ දුකෙන් මිදීම තමයි පරිදේව දුකෙන් මිදීම. එතකොට ඊළඟට දුක්ඛය කියන්නේ කායික දුක. කියන්නේ කාය විඤ්ඤාත් සහගත චිතේ ඇති වෙන වේදනාව. කාය නිසා ඇති වෙන දුක් වේදනා. දැන් ඔය කයේ පටු වෙනවා, අකුල් වෙනවා, ඔය පිටියේ කයට පිටිහැරෙනවනේ. කය නිසා හිතට දැනෙන දුක් වේදනා. කියන්නේ දුක් ස්වභාවය. ධෝමනස් කියන්නේ මානසික වේදනාව. රටික සිද්දේ ඇති වෙන ඩොම්නස් සහගත මානසික වේදනාව. ඒක ඩොම්නස්. උපායාසය කියන්නේ සිතෙහි පහළ වෙන අධික දාහය, අධික පීඩන. ඒක ඔක්කොම වැඩි බල අධික පීඩන. ඒ කියන්නේ අධික පීඩන කියන්නේ දැන් හිතේ පවතින අදහස් තියෙනවනේ මුදුන්පත් කරගන්න බැරි වෙන. මේ ඔක්කොට හිතුවා නිදි වෙන්නේ නැහැ. නැත්තම් දුකක් ආවොත් ඒ මොන විදියටවත් ඒක යට කරගන්න බෑ. පීඩන දෙනවා. ඒකට මේ පීඩා විඳිනකොට ඒවා ආගාවක් කියන්නේත් නැහැ. ඒකෙන් බේරෙන්න නගලන්නේත් නැහැ. අර පීඩා විඳගෙනම ඉන්නවා. ඒක උහුලන්න බැරි වෙනකොට මැරෙනවා. උහුලන්න බැරි වෙනකොට මරණයට පත් වෙනවා. ඒ කියන්නේ එච්චරකට පීඩනය. පීඩනය පත් වෙලා පත් උපායාස දුක ලොකු අනිත් ඒවා ඔක්කොටම වැඩි භයානකයි. මේ ඒක හිතේ කඳවාගෙන තියෙන එකක් නේ. දැන් අපි කියනවා වෛරයක් තියෙනවා. ඒ වෛරයේ පුපුරනවා හිතේ. කෙනෙකුට ගහනකම් බයිනකම් හිතේ විසුන්නේ නැහැ. ඒ වෛරය එක්ක එයාට ගහලා ඒක දුරු කරගන්නවා. එක්ක බැනලා දුරු කරගන්නවා. ගහන්නෙත් නැහැ බයින්නෙත් නැහැ. අර කවුළු තියන්න හේම තරබෙල. තරබි 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 තිබිලා ඒකෙන්ම සමහරලා චිත්ත පීඩන නිසා මරණයට පත් වෙන්න පුළුවන්. ඒකයි. ඒකනේ ලෝභයත් තේමයි, දේශයත් තේමයි, මෝහයත් තේමයි. ඔය තුනෙන්ම ඔයක සිදු වෙනවා. ඒ කියන්නේ ඉවසා ගන්න බැරි තනම් චිත්තයට ඇති වෙන වේදනාව. මේක උපායාස දුක. ඉතින් එහෙම එනකොට දැන් හිතේ තියෙනවා විසා දරා ගන්න විදිහ කෙනෙකුට කියලා හරි ඒක සංසිඳවා ගන්නවා. තමගේ දුක කියන සංසිඳවා ගන්නවා. එතකොට අර උපායාසී අඩු වෙනවා. දැන් සමහර අය කියන්නේ නැහැ. හිතේ තියාගෙන එහෙමම ඉන්නවා. එහෙම ඉඳලා විසා ගන්න බැරි වෙනකොට එහෙම තෝ මරණයට පත් වෙනවා. එහෙම නැත්නම් බෙල්ල වල දානවා. එහෙම නැත්නම් කෝච්චියට පනිනවා. එක්කෝ ඉඳේ පනිනවා. මොන ආහාරයක් කරන්නේ? අර වේදනාව ඉවසා ගන්න බැරි කරමට ඇති වෙන පීඩන නිසා තමන් විසින්ම තමන්ගේ ජීවිතය විනාශ කරගන්න සබහායටපත් වෙනවා. ඒක තමයි පායාස දුක. ඒක අනිකේවලදී ලොකු භයානකමක් වෙන චිත්ත විපර්යාසයටපත් වෙන අවස්ථාවක් තමයි ඒක. අන්න ඒ නිසා ඒක පුරුවන් තරම් අධික දාය අධික ප්‍රතික ප්‍රතිගත එක එන ස්වභාවය. අන්න ඒවා දුරු කිරීම පිණිස සර්වඥයන් වහන්සේ ආවාද ශාසනා කරා. ඒක තමයි සංසාර කාන්තාරයේ විතර වීම පිණිස අපට දුන්න අංශාසන. ඊළඟට රාග දේශ මොහ රාග අරුණේ ඇලීම, දේශ අරුණේ ගැටීම, මොහ අරුණේ කුලා වීම. ඔය තුනෙන් සිත මුදවා ගන්න අංශාසන කළා. ලෝභ සිත් අටෙන්, දේශ සිත් දෙකෙන්, මොහ සිත් දෙකෙන් හිත මුදවා ගන්න ආවාදං ශාසන කළා. සසර බැඳුම් දෙහාගෙන නිවනටපත් වීම පිණිස. ඊළඟට මාන්‍ය උඩඟු බව මාන සහගත චෛතසික ධර්ම ආකාර ඒක සිටින් ඉවත් වීම පිණිස අනුශාසන කළා. දිට්ඨිය කියනකොට වැරදි දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි 62ක්ම තියෙනවා. නැත්තම් දිට්ඨි සම්බන්ධිත සිත් 4. ඒකෙන් තමන්ගේ වැරදි අදහස් දුරු කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ආවාදං ශාසන කළා. ළඟට කෙලෙස් සංතාපය 1500ක් ක්ලේශ ධර්මයන් යටපත් වෙන හැටියට ආවාදං ශාසන කළා. යහපත් මඟට සුගති මඟට. ඊළඟට විසජීත ආහාපස් හැසිරීම කායික හා වාචික මානසික සියල්ල. ඒ කියන්නේ දස අකුසල ධර්ම. මේ දස අකුසල ධර්ම වලින් බුදු වීම පිණිස ආවාදං ශාසන කළා. ඊළඟට සංස්කාර ස්කන්ධ ආයතන ධාතු පරිච්ඡ සංපාදාදී පැවැත්ම යෙන් ඈතර වීම පිණිස වියකම් සසරෙන් ඈතර වීම පිණිස උත්සාහවත් වීම පිණිස ඒ සේම භූමියට යෑම පිණිස වියකම් සසරෙන් ඈතර වීම පිණිස අනික පොසවා අනික තබන්නාසේ ශාන්ත පුරේණ නිවනට පත්වීම පිණිස අවවාදං ශාසන කළා. නැකත නිවනට පමුණීම පිණිස ආවාද කළා. ඊළඟට සංවර විනීහි ප්‍රහාම විනීහි හිතවීම සඳහා අනුශාසනා දෙනවා. කියන්නේ තමන්ගේ හිත කාය වචනේ සම්වර කරගන්න වැරදි දේ නැති කරන සිත සිතේ සම්වරයේ පිටවා ගන්න ආවාරණ සාසන කරා. ඒ වගේම තමාගේ සිත්වලදී නිහිමති සිඳෙමි නානාවිද විමතේට පත්තේ සිටිවිල කියන. සෑහීමකට පත්තේ නැති. ඒවා දුරු කර ගැනීම පිණිස ආවාරණ සාසන කරා. නැකට සෑම අවස්ථාවකදීම යම් කිසි දෙයක අර්ථය අනගන්නාන්ද අර්ථය දෙන්නාන්ද අනුශාසන කළා. ඊළඟට යම් කිසි දෙයක අර්ථය විනිශ්චය කිරීම පිණිස ආවාද අනුශාසන කළා. නැකට ප්‍රතිපත්තිය පෙන්වීම පිණිස ඒ මාර්ගයේ ප්‍රතිපත්ති ගරකව ජීවත් වීම පිණිස ප්‍රවෘත්ති මාර්ගයේ පෙන්වීම පිණිස ආවාද අනුශාසන කළා. ප්‍රතිපත්ති ඵල රසය ගෙනදීම පිණිස ආවාදන ශාසන කරා. ඊළඟට සසන්තානි නූපන් නිවන් මඟ උපදවා ගැනීම පිණිස ආවාදන ශාසන කරා. අනුන්ගේ සන්තානි නූපන් නිවන් මඟ උපදවා ගැනීම පිණිස ආවාදන ශාසන කරා. ඊළඟට බෝසතාණන් වහන්සේලාගේ නියත විවරණ දෙමින් ආවාදන ශාසන කරා. ඒ වගේම තමන් වහන්සේ ගමන්ගත් නිවන් මාර්ගයේ පැහැදිලි කරමින් ලෝකයාට ආදර්ශ දෙමින් අනුශාසනා කළා. අනුන්ට උපදින නිවන් මඟ දකමින් ඒ අයට සුගතිය මාර්ගයේ පෙන්වමින් ආවාද අනුශාසනා කළා. ඒ වගේම බෝසතුන් වහන්සේලාට මතු ඉපදෙන මේ නිවන් මඟ පෙන්වමින් ආවාද අනුශාසනා කළා. සාරම ශාස්ත්‍රඥ වහන්සේගේ ගමන්ගත් නිවන් මාර්ගයේ ගමන් යන ශාමුගයන් වහන්සේලා නිවනට පත් කිරීම පිණිස ආවාදන ශාසනා කළා. ඉතින් ඔය විදිහට නෑම අනුශාසනාවක්ම සරුවත්ඥන් වහන්සේ දුන්නේ මූලික වශයෙන් අපට මේ සංසාරයේ ගෙවී වැඩි පවතින සෑම දුක්ඛයන්ගෙන්ම සිතමදවාගෙන අර්ථදායී ස්වභාවයෙන් නිවනට පත් වීමේ වාසනාව ශක්තිය දාගෙන ගන්නේ සෑම මොහොතක්ම කින්න ආවාදන ශාසනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. අන්නේ දේශනාවද අනුරූප තමන්ගේ ජීවිතය සපවත් කරගෙන ඉති නිසායි ඔය ශක්තිය ලැබුවේ. ඒකට භාග්‍යවතුන් වහන්සේ ඔය කියපු කරුණු ඔක්කොම තමන්ගේ ආධ්‍යාත්මික සංතානී ආත්මාර්ථය සඳහා ඔය කෙලෙස් ඔක්කොම ප්‍රහිණත්වයට පත් කළා කියන්නේ. ඒ නිසා තමන් සුදුසුක් බවට පත් වෙලා හිටියෙන් කෙනෙකුට අනුශාසනාවක් කරන්නේ. මේක මෙහෙමයි වෙන්නේ කියලා බය නැතුව නිර්භයව කියන්න පුළුවන් ආත්ම ශක්තියක ඇති තත්වයකට භාග්‍යවතුන් වහන්සේ පත් වෙලා හිටියේ. එහෙම ඉඳගෙන අනුශාසනා කරනවා හැර අන් ක්‍රමයකට අනුශාසනා කරන්න ගියොත් තමන්ගේ සිත පීඩාවට පත් වෙනවා. ඒ නිසා පීඩාවට පත් වෙන්නේ නොවන හැටියට අපි අනුශාසනා කරන්න උසාව පෙන්වන. ඒක තමයි නොවැරදෙන අවවාද. ඉතින් තමන්ට ඒකේ ශක්තිය පෙන්වලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම හැකියාව තියෙනවා නම් තමන්ට බය නැතුව කියන්න පුළුවන් මේක මේ දේ කළොත් මේ දේ සිදු වෙනවා කියලා නිත්‍ය වශයෙන් කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නවලු. ඉඳලා කෙනෙකුට අනුශාසන කරන්න ඕන. වර්ධ පෙන්වලා දෙන්න පුළුවන් ආත්ම ශක්තිය තියෙනවලු. තමන්ගේ අධ්‍යාත්මික වශයෙන් යම් කිසි දෙයක් උපදවලා නැත්නම් අධ්‍යාත්මික ශක්තියක් නැත්නම් තමන්ට කනට කිවන්න ඒක පිළිපදින්න පෙන්වන්න දෙන්න ශක්තියක් නැත්නම් කියන්නේ හොඳයි. ඒක පෙන්වන්න දෙන්න පුළුවන් ශක්තියක් ඇතුළම කිව්වොත් තමයි වඩාම සුදුසු. අනේ සුදුසුයි ගුණයක පිළිපදලා තමන් සුදුසුෙක් බවට පත් වෙනයි අවවාදන ශාසනාව කරන්නේ. ඒකත් එතකොටම නිවැරදි බවට පත් වෙනවා. එතකොට හැම වෙලෙම ඒ වැරද්දෙන් තමන් මිදලා ඉන්නත් ඕනේ. යාවාදේ කරනකොට තමන් ඒ වැරද්දෙන් මිදලා ඉන්න ඕනේ. දැන් තමන් බුරු කියන බුරු කියන්නේ පාපී. එතකොට අනිත් පැත්තට කියන්න පුළුවන් යාවාදේ අනුශාසනාව. අනිත් පැත්තට එනවනේ. ඒ නිසා තමන් නොකිය කියන්න එපා කියන බය නැතුව කියන්න පුළුවන්ක විද්‍යමාන. තමන් ළඟ තියෙන ගුණයක්නේ. ඒ නිසා ඒ ගුණය සරකාගෙන අපි කරන්නේ හැම වෙලෙම ගුණයක සිට නැමෙන්නේ කියන මානසිකාරේ තියෙන්නත් ඕනේ. ඒ ආගම අනුශාසනා කරන්නත් ඕනේ. එහෙම කරුවොත් තමයි තවන්න මේ ශක්තිය ලැබෙන්නේ. අන්න මේ ශක්තිය උපදවාගෙන කුසල් හිත මුදුන්පත් කරගෙන පාරමී ගුණය දිනු කරගන්න අවට මෙවැනි අනුශාසනා සැකරෙදි පාරමී ශක්තිය මුදුන්පත් කරගන්නා දේම මේ ජීවිතයේ ලබාගෙන උතුම් කුසල් හිත මුදුන්පත් කරගෙන පාරමී ගුණයක් වැඩිනසේ ජීවිතය සපවත් කරගන්න අපට වාසනා ශක්තිය දීර්ඝායස නිරෝගී සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනා සිතේ දරාගෙන අපි කුසල් හිතේ පාත් කරමින් දැන් අපි ශාස්ත්‍ර වේලාවක් සාපේ සමත කාලයේ තියෙන මේ පැය තුළ මේ සත්තාලේ මනුෂ්‍යයන් ගුණය හෝ සමන්ත નિયમિત ඇති සමන් සිහි කරන පුරුදු භාවනා විශේෂ කාර්යයක් අපි මේ පැය තුළ සම්පූර්ණ කරමු.